నివేదనయ. పార్లమెంటు అంతర్జాల పద్ధతిట సహా విద్యుత్ తెపాలట ప్రవేశ వీమట పార్లమెంటు మంత్రివరింటి నొహకివీమ విమర్శనేకర వార్తా కిరీం పిణిస నియోజ్య కథానాయక గారు రంజిత్ సీమలా పిటి మహతాగే ప్రధాన సభాపతిత్వం స్థాపితకరం లబ్ధ తత్కార్య కారక సభావి తీరణే పరిధి పార్లమెంటు మంత్రివరుని సభయం లభన జంగమ ఎదవు మొబైల్ యాప్స్ ఎతులు తొరతురు తాక్షణిక సేవాన్ పిన్నది సీఎలుమ పార్లమెంటు మంత్రివరే ధనువత్ కిరీమ పిణిస పార్లమెంటు తొరతురు పద్ధతి కల్పనాకరణ దిపాతమేంతి మగపెన్నీమి అటతి అదదిన సిట డిసెంబర్ దహవన బృహస్పతి దక్వా పూర్వభాగ దహై సిట మధ్యాహ్న దొలహ దక్వా అప్రభాగ దిక్కే సిట అప్రభాగ దిక్కే సిట హతర దక్వా సభాగర్భే దిపసపీటి మంత్రి ఆలింద్యాన్ని సహాయ కౌల్వాక్ హెల్ప్ డెస్క్ సూదానం కరే అతి బాబు పార్లమెంటు దన్నును కెమెత్తిని ఎమ అవస్థావేను ఉపరిం ప్రయోజన లభాగన్నాలే సీలం పార్లమెంటు మంత్రివరుంగే కారుణికవే ఇల్లా సిటి తిదా దహాటే అంక దహనమే ధరణ విజాతిక విగణన పణతి అటతి విగణన సేవా కమిషన్ సభావే జాతిక విగణన కార్యాలయ దిదా దహాట అటాయ్ ఎక్క సీట దిదా దహాటాయ్ దొలహాయ్ తిస్సక దక్వా విగణకాధిపతివరయాగే మూల్య ప్రకాశన స్వాధీన విగణకగే వార్తావ సహ కలవణాకరణ విగణన వార్తా మమ ఎదిరిపత్కరం లిపిలేఖనాది పిలిగన్నీమ గరు అగ్రమాత్తుమ ముదల్లమిత్తుమ
గరు కథానాయకతుమని దేదాస్ దహనమే వార్ష సందా బుద్ధ సహసన సాంస్కృతిక సహ ఆగమికటిత్వ మాత్యాంశే బుద్ధ సహసన వయమ సంవర్ధాంశ పిలిబంద కార్యసాధన వార్తావ
మహాజన పెత్సం పిలిగన్నీమ గరు మహిందానంద ఉద్యమగీ మెత్తం
గరు కథానాయకతుమని మీతలా మలంగుమ్మ విజయశ్రీ నివసేన లిపి నేపదించి జిఆర్ఐ రణతుంగ మహతాగిన లభును పెత్సమ్మద మహారాష్ట్ర గలగడ అంక ఇక సేత్తప ఏకధరణ స్థాన నేపదించి ఏడబ్ల్యూహెచ్ఎం సమన్ కుమారి మహాత్మీకిన లభును పెత్సమగ్ద నావలపిటి బేలిబార్ అంకపన సత్ర స్థాన నేపదించి ఎస్ఎల్ఎం ఫాతిమా రియానా మహాత్మీకిన లభును పెత్సమగ్ద కపులియద్ద గల్లనమూల అంక హెటహత ఏదరణ స్థాన నేపదించి డబ్ల్యూపీఎస్పీ మంగళా కుమారి మహాత్మీకిన లభును పెత్సమద పిలిగాను
సుశీల్ ప్రేమజయంతమిత్తు
అరు కథానాయకతుమని రాజగిరియ కలపలువావ దవన పటమాగ ఎక్సత్ మావత అంక తున్సి అనువిం పహాధరణ స్థానే పదించి విజయదాస నవగము మహతాగి లవను పెసమ పిలిగను
ఎస్ విలేంద్రన్ మెత్తు మిన్నే గారు ఎస్పి దిశానాయక మెత్తు గారు పాటలి చంపక రణవక మెత్తు
గారు కథానాయకతుమని కొస్కమ కనంపల్ల అంక 194 ఎక్కధరణ స్థానే పదించి కేకే మేవిన్ శాంతకుమార మహతాగిన లవను పెసమ పిలిగను
చందిమ వీరక్కొడి మెత్తు ఇరోషన్ పెరేరా మంత్రితో
గరు కథానాయకతుమని ఆండిగమ్మ గల్కులియాన లిపినహి పదించి డిఎం ప్రియాంక హేమమాలి దసనాయక మహాత్మ్యగిన లభును పెత్సమ పిలిగన్ను
బుద్ధిక పతిర్ణ ఎత్తుమ
గరు కథానాయకతుమని దెనియాయ కొలవెనిగమ ఉడరాంగల విల యన లిపినే పదించి ఈ లైసినా మహాత్మ్యగిన లభును పెత్సమక్ పిలిగన్ను
గరు అశోక ప్రియంత మంత్రి మయంత దిశానాయక మెత్తు కే సుజిత్ సంజయ్ పెరేరా మెత్తు
సరు కథానాయకతుముని యటిగత్ర కుమారుడు మిపిటికాంత పారాయణ దిపిని పదించి ఐఎం సినిమా గుణవర్ధన మహాత్మీయకి డబుల్ పెత్తమ మా పిటిగా
ఉదయ కిరింది గొడవంతి
గారు కథానాయకతుముని పిలిమితలావ ఎంబిల్మీగం అధికారం తెన్న అంక 378 ధర్మ స్థానహి పదించి ఎస్ఏ విలియం ఇంద్రరత్న మహతాగిన లభును పెత్సం పిలిగన్ను
ఇమాల్ పియతిస్సమెత్తు
గారు కథానాయకతుమని హేవాహెట రాహతుంగొడ అంక 143 ధరణ స్థానహి పదించి ఎన్వి సిరిమలి మహాత్మ్యకి లభును పెత్సమ పిలిగన్ను
వీర సుమన వీరసింగ్ మెత్తు
గారు కథానాయకతుమని ఉడుకావ గురగ్గహ వత్యాన్ లిపినే పదింతి కే పదుమ మంగళ ఉభయసింగ మహతాగిన లభును పెత్సమద్ద మాతర కనత్తగొడ రత్నహర అంక 223 ధరణ స్థానే పజింతి కమలావతి మునసింహ వితారణ మహాత్మ్యంగి లభును పెత్సమద్ద పిలిగన్ను
చందిమ వీరక్కొడి మెత్తు
గోనపుడు వల్ల కురుసగొడ విజయాని యన లిపినై పదించి విజయపాల మానవాడు మహతాగిన లభును పెత్సమ పిలిగన్ను
ఆయంత దిశానాయక మెత్తు
Honorable Speaker, I present the petition received from Mr. AAD Ajanta Nilum Kumara of number TQ04 Hatton Road, Norton Bridge.
Ajan Petsam Piliband the Karak Sabata, Seal Petsam Yunkurun Lebe. Wachika Pilatur of Ekshakaran Prasna, Chamin the Vijay Siri Mantituma.
Garu Katanaika Tumani Garu Chamin the Vijay Siri Mantuma is in Ascenda, Prashneta Piliturum say, I am Iker Rajay Parcel Sankhyava Hyasir Pahaki Jatika Parcel Visi Hatak Palat Parcel Sankhyava Pansia Hatta Atak ආ දෙක එම පාසල් වල නම් කවරේද ඒ සියලුම තොරතුරු අන්තර්ගත කරලා තිබෙනවා පළවන ඇමනුමේ අයන්න තුන මේ පාසල් අතරින් දැන්ට උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීමේ පහසුකම් ඇති පාසල් සංඛ්‍යාව පාසල් 31ක් ජාතික පාසල් 17ක් සහ පළාත් පාසල් 14ක් වශයෙන් අයන්න හතර එම පාසල් වල නම් කවරේද ඒ විස්තරත් ගරු මන්ත්‍රීතුමාට ඉදිරිපත් කරනවා දෙවන ඇමනුමෙන් අයන්න පහ උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීමේ පහසුකම් තවදුරටත් බදුල්ල දිස්ත්‍රික්කය තුල පුළුල් කිරීම සඳහා අමාත්‍යාංශ විසින් ගන් ලබන පියවර රාශියක් තියෙනවා ඒවායේ සාරාංශයක් ඉදිරිපත් කරනවා නම් ගරු කතානායකතුමනි තාක්ෂණ අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිරි වසර දෙක තුලදී බදුල්ල කැපිටිපල මධ්‍ය මහාවිද්‍යාලය සහ හාලියල මධ්‍ය මහාවිද්‍යාලය සඳහා තාක්ෂණ පීඨ ලබා දීමට පියවරගෙන ඇත. ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රසාරණය මත පාසල් සඳහා අවශ්‍ය අතිරේක විෂය උපකරණ ලබා දීමට කටයුතු සම්පාදනය කරමින් පවතී. තාක්ෂණ වේදයේ විෂය ක්‍රියාත්මක සියලුම පාසල් සඳහා තාක්ෂණ පීඨයන්හි විෂයානුගත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ක්ෂය ද්‍රව්‍ය ආයුධ සහ සුළු උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දෙනු ඇත. සිසුන් සඳහා සිවිල් යාන්ත්‍රණික හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේ විෂයන්ට අවශ්‍ය අතිරේක පුහුණුවීම් ලබා දීමටද සැලසුම් කර ඇත. තවද තාක්ෂණ වේදයේ ගුරු භවතුන් සඳහා න්‍යාය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් ගුරු පුහුණුව වැඩසටහන් පාසල් විෂය ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි පැවැත්වීම අඛණ්ඩව සිදු කිරීමටද පියවරගෙන ඇත. අවසාන වශයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති පාසල් වෙනුවෙන් ප්‍රදේශයේ පිහිටි කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු ආයතනවල දායකත්වය ලබා දීමට අවශ්‍ය වැඩසටහනක් සම්පාදනය කොට ඇති. මේක සමස්තයක් හැටියට ගත්තම සෑහෙන ප්‍රගතියක් අපේක්ෂා කිරීමට පුළුවන් ගරු මන්ත්‍රීතුමනි. ඒ අනුව ආයන්න අදාළ නොවේ.
ස්තුතියි ගරු ඇමතුමනි. විශේෂයෙන්ම ඔබතුමාගේ ඇඳින්නීම තුළ අපි දකිනවා මානව සම්පතේ තිබෙන ඵලදායිත්වය නිර්මාණය කිරීම සඳහා විශේෂ බඳුලගුණ ඇමතුමා ඒ කාලේ යෝජනා කරපු විෂයක් ඉතා සාර්ථකව පාසල්වල උගන්වනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමනි දැන් පාසල් පද්ධතියෙන් විවෘත කරත් කොවිඩ් අවදානම තිබෙන පාසල් වසා දබලා තියෙනවා අපේ ප්‍රදේශවලත් එහෙම තිබෙනවා. එතකොට සමබරතාවයක් නැතිව දැන් වසා තිබෙන පාසල් වලට දැන් යම් කිසි අසාධාරණයක් වෙනවා පාසල් සමහර විවෘත වෙලා තියෙනද මේ විෂය හදාරන්න කටයුතු වෙලා තිබෙනවා. අපි දිගින් දෙකටම කිව්වා මේ සමතුලිත අධ්‍යාපන ක්‍රමවේදයේ බිඳ වැටීමේ පොදු තීන්දුවක් ගන්නයි කියලා. අපි පාසල් අරිනවට විරුද්ධ නැහැ. නමුත් දැන් එක පැත්තකින් එක පාසලක මේ විෂයන් හදාරන්න කටයුතු කරනවා. සමහර පාසලක දරුවෝ එක ඉගෙනුම ලබන්නේ නැහැ. මම ඔබෙන් අහන්නේ දැන් මේ අර අවධානය තුළ අර ආසාදනය තුළ වසා තිබෙන පාසල් වලට මේ විෂයේ මගහැරීම නැවත වතාවක් යාවත් කාලීන කිරීම සඳහා මේක රටේම ගත්තොත් ඒක රටේම හැටියට දෙන්න බදුල්ලෙත් මේ වගේ පාසල් කිපයක් අහලා තියෙනවා මේ 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 විෂයන් සම්බන්ධ නිසා රටේම ඒ සාධාරණය කිරීම සඳහා අමාත්‍යාංශය යෝජනා කරලා තිබෙන වැඩපිළිවෙල මොකද දැන් නුවරගත් රටේම දැන් පාසල් 190 ගණනක් ගරු ඇමතුමනි අහලා තියෙනවා ඔබ විවෘත කරපු පාසල් ඒ අසාධාරණයක් සිද්ධ වෙනවා පාසල් කට්ටියක් වැඩ නැහැ කට්ටියක් ගෙදර එන අර වසා තිබිලා තියෙන පාසල් වලට සාධාරණ වෙන වැඩපිළිවෙල මොකද්ද ඉදිරි ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව විසින් ගන්නෙ
ඒ පිළිබඳ අපේ වැඩගැටු කරගෙන යනවා ගරු මන්ත්‍රීතුමා දැන් ඒ ප්‍රශ්නේ මම පිළිගන්නවා ඒ කියන්නේ සමහර පාසල් ඇරලා තියෙනවා සමහර ඒවා අරින්න බැරි තත්ත්වයක් තියෙනවා ඉතින් ඒ නිසා දිවේනේ සෑම තැනකම සියලුම පාසල් වසා දැමීම කිසිත් සාධාරණ නැහැ දල වශයෙන් 150ක් විතර දීප ව්‍යාප්ත මට්ටමකින් දරුවන් පාසල් යනවා. හැබැයි ඔබතුමා කියන එක හරි. එතන යම් කිසි විෂමතාවයක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ මේ කෝවිඩ් 19 ප්‍රශ්නය අවසන් වූ විගස අපි අනිත් පාසල් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර මේ දුරස්ථ අධ්‍යාපනය, ඊතක්සලාව, ගුරු ගෙදර වැනි වැඩපිළිවෙල හරහා ඒ දරුවන්ට වෙන හානිය අවම කිරීමට අපි උත්සාහ දරනවා. ඒ පිළිබඳ අපි අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් සකස් කරලා ඒ දරුවන් වෙනුවෙන් ඒ සියලු කටයුතු කරනවා. මේ අර්බුදයෙන් ගොඩ ආපු විගස ගරු මන්ත්‍රීතුමනි.
අවශ්‍ය වේද මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න ගරු කතානායකනි, අපි රොහිණි ගරු මන්ත්‍රීතුමිය.
ගරු ඇමතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න ලෑස්ති. ඔබතුමා පිළිගත්තා ගුරු වැටුප් විෂමතාවයක් තියෙනවායි කියලා එදා ඒ සතියේ පාර්ලිමේන්තුවේදී මම ඇහුවා. බන්දුල ගුණවර්ධන ඇමතුමා එක අවස්ථාවක ප්‍රකාශයක් කරා මේ ගුරුවරයාගේ වැටුප කොච්චර පල්ලෙහාට වැටලා තියෙනවද කිව්වොත් කොත්තු බාස්ගේ කොත්තුව ගහන ඒ ශිල්පියාව අවතක්සේරුවකට ලක් කරා නෙවෙයි, ඒ තරමට ගුරුවරයාගේ වැටුප වැටිලා තියෙනවා කියන එක මෙව කරන්න. එතකොට මම ඔබතුමාගෙන් අහන්නේ, ඔබතුමා ප්‍රකාශයක් කරා මේ වැටුප් විෂමතාවය ඉවත් කරන තෙක් අතුරු වැටුපක් දෙනවයි කියලා ප්‍රකාශයක් කරා. එතකොට මහභාණ්ඩාගාරයේ ඒකට මුදල් අනුමැතිය දීලා තියෙනවා, අනුමැත කරලා තියෙනවයි කියලාත් කිව්වා. මට දැනගන්න ඕනි ඒ ගෙවීම කරනවා නම් ඒ ගෙවීම කවදා සිට මේ ගුරුවරුන්ට ලැබෙන්න සකස් කරනවද, කවදද දිනේ කවදද?
වර්තමාන තත්ත්වය තමයි ගරු මන්ත්‍රීතුමනි, දැන් විෂමතාවයක් තියෙනවා, ඒ පිළිබඳ ප්‍රායෝගික විසඳුමක් අවශ්‍යයි. ඉතින් ටික කාලයක් ගත වෙන නිසා ක්ෂණිකව ගන්න පුළුවන් පියවරක් හැටියට තමයි අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා, මහභාණ්ඩාගාරයේ ලේකම්තුමාව හම්බ වෙලා සාකච්ඡා කරලා අනුමැතිය ලබාගත්ත අතුරු දීමනාව ක්ෂණිකව ගෙවන්නේ. ඉතින් එතකොට ඒ පිළිබඳ එක ක්‍රමවේදය, ඒ ප්‍රතිපත්ති තීරණය අපිට ලැබිලා තියෙනවා. අතුරු දීමනාව ගෙවන්න පුළුවන්, ඒ සඳහා අපිට මුදල් ප්‍රතිපාදන ලැබෙනවා. ඒ පිළිබඳ ක්‍රමවේදයේ විස්තර තවදුරටත් අපේ අමාත්‍යාංශයේ මහභාණ්ඩාගාරයේ සමග සාකච්ඡා කළා. හැකිතා චික්මනෙන් ඒ සහනය ගුරු භවතුන්ට ලැබීමට අපි වැඩ කටයුතු කරනවා ගරුවරයා. නෑ දිනයක් මට දැන් කියන්න බෑනේ, ඉස්ස පියවරෙන් පියවර යන්න ඕනේ. පළවෙනි පියවර තමයි ප්‍රතිපත්ති තීරණය, මේ මුදල් ලබා ගැනීම. ඒකමත් විශාල ප්‍රගතියක්. මෙතෙක් දුරට එහෙම තීරණයක් තිබුණේ නැහැ. දැන් අපි දන්නවා මේ මුදල් ප්‍රතිපාදනය අපිට ලැබෙනවා කියලා අතුරු දීමනාව ගෙවීම සඳහා. ඒක තමයි ප්‍රථම පියවර. ඉතින් ඊට පස්සේ මේ ක්‍රමවේදය කවදාද ගෙවන්නේ, කොයි විදිහටද ගෙවන්නේ, ඒ පිළිබඳ අපි සාකච්ඡා කරගෙන යනවා. හැබැයි දැන් තිබෙන ප්‍රගතිය අපි අගය කරන්න ඕනේ. අතුරු දීමනාව ගෙවීම සඳහා මුදල් ප්‍රතිපාදනය මහා භාණ්ඩාගාරයෙන් නිශ්චිතව ලැබෙන බව මම එදා ප්‍රකාශ කළා. නෑ කොටස කැටියෙත් නෙමෙයි, වෙනම අපි සාකච්ඡා කළා භාණ්ඩාගාරයේ සමග.
බොහොම ස්තුතියි. එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, කුඩා පුද්ගම රාජසිංහ මද්ද මහාවිද්‍යාලයේ මේ අඩුපාඩු පිළිබඳ ප්‍රශ්නය මම අහනවා.
ගරු කතානායකතුමනි, ගරු එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේය. අයන්න 1 හා අයන්න 2, ඒ පිළිබඳව මම දන්නවා ගරු මන්ත්‍රීතුමනි. ඒ ප්‍රශ්නය ගැන මම දන්නවා. ආයන්න ඊට සඳහන් පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශයට ඇති සැලසුම් මෙම පුරප්පාඩු 20/21 වාර්ෂික ස්ථාන මාරුවීම් මගින් පිරවීමට කටයුතු කරනු ලැබේ. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල 20/20 යටතේ මෙම පාසලට අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ පවතින ගුරු පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ. දැනට ජාතික මට්ටමින් රැකියා විරහිත උපාධිධාරීන් 50,000 පමණ පුහුණු කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වේ. ඒ අවසන්ව පත්වීම් ලබා දීමේදී මෙම පාසලට අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමටද වැඩපිළිවෙලක් අපි සකස් කළා තිබෙනවා. මේ පියවර දෙකට අමතරව ගරු කතානායකතුමනි, දැනට සිදු කරනු ලබන වාර්ෂික ගුරු ස්ථාන මාරු යටතේ පුරප්පාඩු හැකි උපරිම මට්ටමින් සම්පූර්ණ කරමින් පවතී. ගුරු භවතුන් ලැබෙන අයුරින් මෙම පුරප්පාඩු පිරවීමට අඛණ්ඩව කටයුතු කිරීමට අපි අදහස් කරනවා. විසයි විස්ස දොළහා තිස්ස එක වන විට මෙම ගුරුපුර අපාඩුව සම්පූර්ණ කිරීමට අපේක්ෂිතයි.
අර ගතානායකතුමනි, මගේ මේ පළවෙනි අතුරු ප්‍රශ්න අධ්‍යාපන මැතිතුමාගෙන්, දැන් ඔබතුමන්ලාගේ රජය ජාතික පාසල් 1000ක් මේ අවුරුදු පහේ හදනවා කියලා කිව්වා. එතකොට ඒකෙන් 123ක් මේ අවුරුද්දේ හදනවා කිව්වා, තාම ගැසට්ටක්වත් ගහලා නැහැ, ඒක කමක් නැහැ. මේ දැන් ඒ අලුතෙන් ජාතික පාසල් 1000ක් හදන්න කලින් දැන් මේ ජාතික පාසල් 300 ගානයි තියෙන්නේ මුළු ලංකා පුරාම. එතකොට දැන් මේ අපේ කොළොන්නාව අධ්‍යාපන කොට්ටාසේ පාසල් දෙකෙන් එකක් මේක. දැන් මේකේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. එතකොට අර 1000 හදන්න හෝ ඒ හදන්න අවශ්‍ය පියවර ගන්න කලින් මේ දැනට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන ජාතික පාසල් වල තියෙන භෞතික පහසුකම් සහ අනෙකුත් පහසුකම් ටික අංග සම්පූර්ණ කරලා යන්න ඔබතුමන්ලාට අදහසක් නැද්ද?
නෑ, ඒක කළ යුතුයි. ජාතික පාසල් සම්පූර්ණ සංඛ්‍යාව 373යි. දැන් අපි බලාපොරොත්තු වෙනවා 2021 වර්ෂයේ 125ක් හදන්න. අපි ප්‍රමුඛත්වය දෙනවා එක ජාතික පාසලක්වත් නැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට. හැබැයි ඔබතුමා කියන එක හරි. ඉතින් ඒ කරන අතරතුරේ ඊට ඉස්සෙල්ලා දැන් පවතින පාසල්වල පහසුකම් ගැන අවධානය යොමු කළා. ඒ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ කිරීමල අපි සූදානම්.
මේ මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අධ්‍යාපන අමාත්‍යතුමනි, දැන් ලංකාවේ හොඳම පාසල් ටික තියෙන්නේ කොළඹ නගරයවට. හැබැයි කොළඹ දිස්ත්‍රික්කයේ දැන් ඔබතුමා ගත්තොත් ගාලුපාර ගත්තොත් කොල්ලුපිටිය ඉඳලා මොරටුවට යනකම් අරන් බැලුවොත්, එහෙම නැත්නම් මේ දැන් නුගේගොඩ ඉඳලා අවිස්සාවේලට යනකම්, අනිත් පැත්තෙන් මේ ලෝලෙවල් පාර දිගේ මේ හංවැලට යනකම් බැලුවොත් අධි ජනගණත්වයක් තියෙන ප්‍රදේශවල එහෙම ජනප්‍රිය පාසල් ඉතාම අල්ප ප්‍රමාණයයි තියෙන්නේ. ඒ නිසා අද ඔබතුමාලා මේ එක ජාතික පාසලක්වත් නැති මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ජාතික පාසල් හදන එක හොඳයි. නමුත් බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ දැන් රජයේ රැකියා කරන අය, පුද්ගලික අංශය රැකියා කරන අය මේ කොළඹලා ඉන්න තැන කොළඹ දිස්ත්‍රික්කය. එතකොට දැන් උදාහරණයකට ගත්තොත් කොළොන්නා වාසනේ දැන් මේ ජාතික පාසල් එකයි. දැන් ලක්ෂ දෙකක් විතර ජනගහනයට ජාතික පාසල් දෙකයි තියෙන්නේ. එතකොට තමුන්නාංශය කොළඹ දිස්ත්‍රික්කයේම නියෝජනය කරන ඇමතිවරයෙක් විදියට දැන් කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ටාසවලට නගරයෙන් පිට, දැන් නගරයේ උතුරු කොළඹ වගේ තැන්වල නෑ, නගරයෙන් පිට තැන්වලටත් එක අඩුම ගරමෙන් එක අධ්‍යාපන කොට්ටාසයකට එක ගාන පිටවන්න මේ කටයුතු කරන්න පුළුවන්ද?
ඔව්, ඒක සලකා බලන්න අපි සූදානම්. මචුනේ මේ කොළඹ නගරය තුල විශේෂ තත්ත්වයක් තියෙනවා. සාමාන්‍ය ප්‍රතිපත්තියක් හැටියට සාධාරණයි එක ජාතික පාසලක්වත් නැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ප්‍රමුඛත්වය දෙන සාමාන්‍ය ප්‍රතිපත්තියක් හැටියට ඒක සාධාරණයි. හැබැයි කොළඹ නගරය තුළ ඔබතුමා සඳහන් කරන පරිදි සුවිශේෂ තත්ත්වයක් තියෙන බව පැහැදිලි. ඒක සැලකීමේ භාජනය කළා ඒ ප්‍රදේශයට සාධාරණයක් ඉෂ්ට වන පරිදි උචිත ප්‍රතිපත්තියක් නිර්මාණය කළා ක්‍රියාත්මක කිරීමට අපි සූදානම් කරවන්න.
හරි, බොහොම ස්තුතියි. සිවඥානම් ශ්‍රීතරන් මැතිතුමා. තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමතුමා.
ගරු කතානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලසන්න.
මුජිබර් රහමන් මැතිතුමා. හරිණි අමරසූරිය මැතිණිය.
ගරු කතානායකතුමනි, අහනවා මම.
අධ්‍යාපන මැතිතුමා.
ගරු කතානායකතුමනි, ආචාර්ය ගරු හරිණි අමරසූරි මහත්මියගේ ප්‍රශ්නයට පිළිතුර අයන්න ප්‍රශ්න 1 දැනට නොමැත. අයන්න 2 ප්‍රශ්නයට පිළිතුර විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ලබාගත නොහැකි උසස් පෙළ සමත් තරුණ තරුණියන්, සහතිකපත් ලබා නැති පෙරපාසල් ගුරුවරු සහ සුදුසුකම් සම්පූර්ණ කර නැති උපාධිධාරී ගුරුවරුන් ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු ඇති අය ඉලක්ක කරගෙනය. 3 ප්‍රශ්නයට පිළිතුර විශේෂ ආධාර ලබා දීමට වඩා අය කරන ගාස්තු සංශෝධනය කර ගාස්තු මගින් සහනයක් ලබා දීම අරමුණු කරගෙන ඇත. ආයන්න 1 ප්‍රශ්නයට පිළිතුර ඔව්. ආයන්න 2 ප්‍රශ්නයට පිළිතුර අදාළ නොවේ. ආයන්න 1 ප්‍රශ්නයට පිළිතුර 2020 වර්ෂයේ වෙන් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන පුනරාවර්තන 1920යි ප්‍රාග්ධන 70යි, 2019 පුනරාවර්තන 1600යි ප්‍රාග්ධන 80යි, දෙදස් දහට පුනරාවර්තන එක්දස් තුන්සිය විස්සයි ප්‍රාග්ධන එකසිය පහයි දෙදස් දාහත එක්දස් එකසිය දොළහයි පුනරාවර්තන රුපියල් මිලියන ප්‍රාග්ධන එකසිය පණහයි දෙදස් දාසේ රුපියල් මිලියන දාහයි ප්‍රාග්ධනය රුපියල් මිලියන දෙසිය තිහයි. එතකොට දෙදස් දාසේ සිට දෙදස් විස්ස දක්වා ඒ වසර පහ සංසන්දනය කිරීමේදී දෙදස් දාසේදී පුනරාවර්තන මිලියන දාහක් සහ ප්‍රාග්ධන මිලියන දෙසිය තිහ වෙච්ච එක දෙදස් විස්ස වෙනකොට එක්දස් නමසි විස්සයි හැත්තෑවයි මුළු මුදල එක්දස් දෙසිය තුනට එරෙහිව එක්දස් නමසිය අනුවක් වෙනව ආසන්න වශයෙන් දෙගුණයක ප්‍රමාණයකින් අවුරුදු පහක් තුළ ප්‍රතිපාදන වැඩි වෙලා තිබෙනවා. ඇයන්න දෙක ප්‍රශ්නයට පිළිතුර වර්ෂයේ 2020 විශ්වවිද්‍යාලයේ මුළු වියදම රුපියල් මිලියන 2014යි රජය විසින් දරන වියදම රුපියල් මිලියන 1210යි 2019 මුළු වියදම මිලියන 3742යි රජය විසින් දරන වියදම මිලියන 1680යි 2018 මුළු වියදම රුපියල් මිලියන 2896යි රජය විසින් දරන වියදම රුපියල් මිලියන 1398යි 2017 මුළු මුදල රුපියල් මිලියන 2309යි රජය විසින් දරන වියදම රුපියල් මිලියන 1199යි 2016 වර්ෂයේ මුළු වියදම රුපියල් 2640යි මිලියන රජය විසින් දරන වියදම රුපියල් මිලියන 1230යි ඇන්න අදාළ නොවේ.
බොහොම ස්තුතියි ගරු අමතුමා. මගේ අතුරු ප්‍රශ්නය මේකයි. ඔබ දන්නවා ව්‍යුත්ත විශ්වවිද්‍යාලය එකයි තියෙන්නේ මේ වෙනකොට. ඒක තමා විශේෂයෙන් මේක ආරම්භ කරනකොට ආරම්භ කරේ වැඩ කරන ජනතාවට උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා. ඉතින් ඔබ කියන අර සංඛ්‍යාලේඛන බලනකොට අවුරුද්දෙන් අවුරුද්දට රජයෙන් දීලා තියෙන මුදල අඩු වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඒක පිරිමහ ගන්න විශ්වවිද්‍යාලයේ ෆීස් වැඩි වෙලා තියෙනවා. එතකොට ඕක එන්න එන්න වැඩ කරන ජනතාවට ඇත්තටම දරා ගන්න බැරි තරමට වැඩි වෙලා තියෙනවා. මොකද ඔබතුමා ඒ ගැන දරන මතය ඒක දෙන ප්‍රතිචාරය කුමක්ද?
ඒකට මගේ එක ප්‍රශ්නයකට පිළිතුරක් හෙටත් කියලා තිබ්බා. දළ වශයෙන් ගත්තොත් 60%කට වැඩි ප්‍රමාණයක් සෑම වර්ෂයකම රජයේ ලැබෙන ප්‍රතිපාදන ලබා දීලා තිනෝ විශ්වවිද්‍යාලට පහුගිය අවුරුදු 10ම ගත්තොත් ඒ සංඛ්‍යාලේඛන මංගාව තිනෝ. ඉතුරු 40% විශ්වවිද්‍යාලයේ මගින් උපයා ගන්නව මුදල් විවිධ පාඨමාලා තුලින්. වැඩි හරියක් විශ්වවිද්‍යාල පාඨමාලා වලට මේ වෙනකොටම ඉන්නේ 40,000කට ආසන්න සංඛ්‍යාවක් වෘත්ති විශ්වවිද්‍යාලයේ මධ්‍යස්ථාන 28ක් එක්ක විවිධ පීඨයන් යටතේ උපාධි ඩිප්ලෝමා හය ඩිප්ලෝමා මේ ආදී වශයෙන් පිරිනැමීම කරනවා. ඒතර ඒවට මුදල් අය කරනවා. මුදල් අය කළා තමයි මේ පාඨමාලා අනුව ගන්න. එතකොට විශ්වවිද්‍යාලයේ එක පැත්තකින් ප්‍රාග්ධන යෙදවුම් අනිත් පැත්තෙන් පුනරාවර්තන යෙදවුම් කියන මේ දෙක තුලනාත්මකව ක්‍රියාත්මක කිරීමේදී මම දන්නවා විශ්වවිද්‍යාලයට යම් මුදලක් අය කරන්න වෙනවා. ඒක පිරිමහ ගන්න. ඒ නිසා තමයි වරින් වර වැඩි කළ දැන් මේ අලුත් අමාත්‍යංශය පිහිටුවීමේදී මගේ ඔබතුමීගේ ප්‍රශ්නයට මම පිළිතුරු දුන්නා විවෘත විශ්වවිද්‍යාලය UGC එකෙන් එළියට යන්නේ නැහැ. මේ අමාත්‍යංශය ලැබිලා තින්නේ විශ්වවිද්‍යාලයේ දුරස්ථ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම. ඒ කියන්නේ අපි කරන්නේ මේ අමාත්‍යංශය මගින් දුරස්ථ අධ්‍යාපනයේ සමස්ත අධ්‍යාපනය ගෙනියන එකේ විවෘත විශ්වවිද්‍යාලය හරහා කරගෙන යන දුරස් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා අපේ සහයෝගය ලබා දීම. ඒ නිසා අපේ ප්‍රතිපාදන ප්‍රමාණයකුත් ලබා දෙන්න සූදානම්. මධ්‍යස්ථාන 28 තව ශක්තිමත් කරන්නත් සූදානම්. නව පාඨමාලා සම්ප්‍රදායික රටාවෙන් බැහැර වෙලා අලුත් තාක්ෂණයත් එක්ක ඉදිරියට ගෙන යන්නත් අපේ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න.
බොහොම ස්තුතියි ගරුතුමා. මම ප්‍රවර්ධන වැඩි කරන මෙන් ඉල්ලා සිටමින් මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ බුද්ධික පතිරණ ගරු
ගරු කතානායකතුමනි ප්‍රශ්න අහපු මන්ත්‍රීතුමියගේ එකඟතාවය මත මම දෙවැනි අතුරු ප්‍රශ්නේ මේ විශ්වවිද්‍යාල පිළිබඳව කියපු නිසා මම ඇමතුමා හෝ විශේෂ රාජ්‍ය ඇමතුමාගේ අවධානය යොමු කරනවා. ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි මේ මොහොතේ ඇති වෙලා තියෙන මේ උසස් පෙළ නව නිර්දේශය සහ පරණ විෂය නිර්දේශය අතර සිසුන්ගේ දැන් අද මේ පිළිබඳ අධිකරණ නිමිත්තක් තියෙනවා. ඊයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තුල බැක්ඩේට් කරපු ලියුම් හදනවායි කියලා ලොකු මතයක් මේ ශිෂ්‍යෝ අතර ගිහිල්ලා දෙමව්පියෝත් කලබල වෙලා කතා කරා. ඒක එකක්. දෙවෙනි එක තමයි මේ මොහොතේ වෙනකොට ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් තමුන්ගේ ඉල්ලීම් 11ක් සහිත ලිපියක් ඔබතුමාටත් අමාත්‍යංශ ලේකම්තුමාටත් ඉදිරිපත් කළා. මේ මන්ත්‍රීවරුන්ටත් එවලා තියෙනවා. කතානායකතුමාගේ නමත් ඒකේ තියෙනවා පිටපත් විදියට. ඉතින් ඒ නිසා මේ සිද්ධි දෙක මේ මොහොතේ අද අධ්‍යාපන වැඩසටහන සාකච්ඡා කරන මොහොතේ ඇති වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක්. ඉතින් මේ ප්‍රශ්න දෙක සම්බන්ධයෙන් අමාත්‍යංශයේ ප්‍රවේශය මොකක්ද කියලා මම දැනගන්න කැමතියි ඔබතුමාගේ.
ගරු කතානායකතුමනි, ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ එකඟතාවය ඇතිව මේ දිවස් සදාන් කරන්න ඕනේ විදුහල්පතිවරුන්ගේ ඒ විෂමතාවය දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන දෙයක්. මේක ගුරු විදුහල්පති දෙකේම වැටු විෂමතාවයි. මම හිතන්නේ ඒක ගරු අමාත්‍යතුමා පිළිතුරු දුන්නා. මේක ප්‍රතිපත්තිමය වශයෙන් පිළි අරගෙන වර්තමාන රජයේ විසින් ඒකේ සම්පූර්ණයෙන්ම මේක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. රාජ්‍ය සේවය තුළ ගුරු විදුහල්පති වැටු විෂමතාවට විසඳුම් සැවීමේදී තවත් කරුණු රාශියක් පැනනගින්න පුළුවන් අතුරු ප්‍රශ්න. සමස්ත රාජ්‍ය සේවයත් එක්ක අධ්‍යාපන සුසුකම් මේ සියලු දෙත් එක්ක. ඒ නිසා ගුරු සේවා ව්‍යවස්ථාවක් තියෙනවා, විදුහල්පති සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. ඒකේ දැනට වෘත්ති සමිතිත් එක්ක පහුගිය කාල සීමාවන් තුළ කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට ප්‍රධාන වශයෙන් එකඟ වෙච්ච කාරණය තමයි මේක අවසාන වශයෙන් මේ වැටුප් විෂමතාවය ඉවත් කරන තෙක් අතුරු දීමනාවක් ඒ වෙනුවෙන් ගෙවන්නයි කියන කාරණය. ඒකට හැම වෘත්ති සමිතියම වගේ බොහෝ දුරට එකඟතාවය පළ කරලා තිනවා. ඒ අනුව සාකච්ඡා පවත්වලා ඒකේ වර්ෂයකට වැයවෙන මුදල කොපමණද කියන එකත් ගණනය කළා. අධ්‍යාපන අමාත්‍යංශය සර්විස් ඇන්ඩ් කාඩ කමිෂන් එකට යවලා දැන් ගරු අධ්‍යාපන අමාත්‍යතුමා කිව්වා වගේ මේ අයවැයේ ඒ පිළිබඳව විශේෂයෙන් සඳහන් නොවුණත් භාණ්ඩාගාර ලේකම්තුමා සමග සාකච්ඡා කළ අමාත්‍යංශ ලේකම්තුමා වැඩපිළිවෙලක් සකස් කළා තිනවා. අතුරු දීමනාව මගින් මේකේ සහනයක් ලබා දෙන්න වැටුප් විෂමතාවය සම්පූර්ණයෙන් ඉවත් කරන තෙක්. ඒකතකොට විදුහල්පතිවරුන්ගේ විෂමතාවය එන්නේ විදුහල්පති සේවයේ තුන ශ්‍රේණියේ වැටුප අඩුයි ගුරු සේවයකට වඩා. ඒක එදා ඉඳලම තියෙන දෙයක්. 1994 ඉඳලම ඕක තියෙනවා. ඉතින් ඒක නිසා ඒ විෂමතාවයෙන් ඉවත් කරන්න සමස්ත පද්ධතියම ගන්න වෙනවා. එතකොට පරිපාලන සේවය හින් එනවා. ගුරුපදේශක සේවාව වෙනවා. එතකොට රාජ්‍ය සේවයේ වෙනත් ශ්‍රේණින් එක්කත් ගැටලුවක් එනවා මේ වනසිංහ කමිටු වාර්තාවත් එක්ක. ඉතින් ඒ නිසා මේක BC පෙරා වැටුප් කොමිසමෙන් ඇති වෙච්ච විෂමතාවයේ වනසිංහ වාර්තාවෙන් අවසන් වුණේ නැහැ. දැන් මේක තීව්‍ර වෙලා තියෙන අන්තක මේ ක්ෂේත්‍රයේ 247,000 ගුරුවරු ඉන්නවා, විදුහල්පතිවරු 14,000 පමණ ඉන්නවා. ඒ නිසා විශාල ක්ෂේත්‍රයක්. ඒ පිළිබඳව කතිකාව ආරම්භ වෙලා ඒ කටයුතු කරගෙන යනවා. එතෙක් අතුරු දීමනාවක් මගින් මේ ප්‍රශ්නේ විසඳන්නේ. හැබැයි පරිපාලන ප්‍රශ්න තියෙනවා ඒවා චක්‍රලේඛනයක් මගින් විසඳ ගන්න පුළුවන් අධ්‍යාපන අමාත්‍යංශයට කැබිනට් පත්‍රිකාවක් අනුමත කළා. ඒක ගරු අමාත්‍යතුමා ලේකම්තුමාත් සමග අමාත්‍යංශයේ ඒ පිළිබඳව පියවර ගනිමින් ඊළඟ ප්‍රශ්නේ ඔබතුමා ඇහුවේ මේ දැනට උසස් පෙළ ඉසෙඩ් අගේ එක මත වෙලා තියෙන එකද? මේ සාමාන්‍ය වර්ෂ 8කට වතාවක් මේ විෂයමාලා සංවර්ධනය වීමේ හේතුවෙන් මතුවෙලා තියෙන ප්‍රශ්නයක්. 2011-12 මේ ප්‍රශ්නේ මතුවෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙවතාවක් නියෝග දීලා ඒ අනුව තමයි ඒ වෙලාවේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වුණේ. හැබැයි දැන් නැවත වතාවක් ඒ සර්කල් එකම ඇවිල්ලා තිනවා. මම දැක්ක පුවත්පත්වල තියෙනවා විවිධ ආකාරයෙන් දෙමව්පියෝ දරුවෝ අපිට තේරෙනවා මේ ප්‍රශ්නේ. මේක ඔබතුමා මම හිතන්නේ එදා පාර්ලිමේන්තුවේ ඉන්න නැතුව ඇති. ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පහුගිය සෙනසුරාදා තිබිච්ච උපදේශක කාර්ග සභාවේ මම හිතන්නේ විනාඩි 45කට වැඩි කාලයක් අපේ ගරු මන්ත්‍රීතුමාලා 35කට වැඩියෙන් හිටියා. UGC කේ චෙයාර්මන් හිටියා, ඒකේ සෙක්‍රටරි හිටියා. මේ සිළු දෙනත් එක්ක සාකච්ඡා කළා. දැනට ගරු අමාත්‍යතුමා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හැටියට යම් වැඩපිළක් සකස් කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. කොහොමද අසාධාරණ වූ දරුවන්ට ඒ අසාධාරණය අවම කරමින් මේ ප්‍රශ්නේ විසඳන්නේ කියන කාරණය.
දැනටමත් ඔබතුමා ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. ඔව් බුද්ධිගුණ ප්‍රතිනම්
ගරු ඇමතුමනි, මේ ගැන පූර්වාදර්ශයක් තියෙනවා 2012. එතකොට ඒ පූර්වාදර්ශයත් සලකමින් මේක කටයුතු කරන්න සහ මේ ඊයේ මේ හදනවයි කියන මේ බැක්ඩේට් කර කර ලියුම් හදනවයි කියන කාර්යය ගැන හොයලා බලන්න. එච්චරයි.
නේ බැක්ඩේට් කළා එහෙම කරන්න බෑ. මොකද මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිහිල්ලා ඔබතුමා කිව්වා වගේ 2012 ඒ ප්‍රශ්නේ විසඳුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවස්ථා දෙකකදී දුන්න නියෝගත් එක්ක. ඒ වගේම මට පුද්ගලික අත්දැකීමක් තියෙනවා 2005 අවුරුද්දේදී ඊට පෙර ආතෝම දවිච්ච උසස් පෙළ විභාගයේ ඔබතුමා දන්නවා මාතර දිස්ත්‍රික්කය නිසා හොඳින් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අර මැෂින් එකේ ස්පීඩ් එක වෙනස් වීම නිසා දිස්ත්‍රික්ක 4ක ප්‍රතිඵල අඩු වුණා. ඒ නිසා මාතර දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් රාහුල විද්‍යාලයේ 25 දිනක් දරුවෝ විශ්වවිද්‍යාලයට යන මේ උප වෛද්‍ය පීඨයට යන ඔබතුමා හොඳටම දන්නවා ඒක. කරු කතා නැගතුමත් දන්නවා. ඒ වෙලාවේ මතුවෙච්ච ප්‍රශ්න අපි විසඳුවේ 991ක් අලුතෙන්ම අරගෙන රජරට ෆැකල්ටි එක පටන් ගත්තේ එදා මම ඔය ප්‍රශ්න විසඳන්න 260ක් වෛද්‍ය සිසුන් අරගෙන. ඒ ආකාරයෙන් සංවේදී රජයක් හැටියට මේ රජය ගරු අධ්‍යාපන ඇමතිතුමා උසස් අධ්‍යාපන අමාත්‍යංශය UGC එකත් එක්ක මේ ප්‍රශ්නෙට සංවේදී වෙලා ඒ කටයුතු විසඳීම සඳහා ක්‍රියාමාර්ග අරගෙන යනවා.
හරි, බොහොම ශ්‍රී ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා
බල ශක්තිය මතුමාගෙන් ඇසින්න.
ඒක කතා නැතුනේ මම අහනවා. ගරු කතානායකතුමනි, ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය දළ වශයෙන් 2020 වර්ෂයේදී ගිගාවොට් පැය 40ක්, මීට පෙර වර්ෂවල දෛනික විදුලි පරිභෝජනය දළ වශයෙන් ගිගාවොට් පැය 45ක් පමණ වුවද COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මේ දිනවල විදුලි පරිභෝජනය පහත වැටි ඇත. දෙවැනි ප්‍රශ්නය, මේ සඳහා වන විදුලි අවශ්‍යතාවය උත්පාදනය කරන ප්‍රභවයන්, මහා පරිමාණ ජල විදුලිය, ඉන්ධන තෙල්, ඒ කියන්නේ ඩීසල්, දැවි තෙල් ඇතුළුව, එවැගේම ගල්ලඟුරු සහ සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ගැන ගරු කතානායකතුමනි, සුළං, සූර්ය බලය, කුඩා පරිමාණ ජල විදුලිය සහ ජෛව ස්කන්ධ බයෝමැස්. තුන්වෙනි ප්‍රශ්නය, ජාතික විදුලි බල පද්ධතියට ඉහත එක් එක් ප්‍රභවයන් උත්පාදිත විදුලිය ප්‍රතිශතයක් ලෙස 2019 වර්ෂයේදී මහා පරිමාණ ජල විදුලිය 24%, ඉන්ධන තෙල් 31%, ගල්ලඟුරු 34%, අනෙකුත් සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් 11%. 2020 ජනවාරියේ සිට අගෝස්තු මාසය දක්වා එතුම අහනවා, මහා පරිමාණ ජල විදුලිය 22%, ඉන්ධන තෙල් 28%, ගල්ලඟුරු 41%, සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් 9%. ආ එක 2021 වර්ෂය වන විට රජයේ මැදිහත් වීමෙන් උත්පාදනය කරන විදුලිය ප්‍රමාණය 2025 වර්ෂය වන විට ප්‍රමාණවත් වන්නේද? ගරු කතානායකතුමනි, 2021 වර්ෂය වන විට උත්පාදනය කරන විදුලිය විදුලි ප්‍රමාණය 2025 වර්ෂය දක්වා කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. කිසිසේත්ම ලංකා විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තුවලට අනුව 2025 වර්ෂය වන විට ගිගාවොට් පැය 22,500ක විදුලි ජනනයක් සිදු කළ යුතු බවට පුරෝකථනය කර තිබේ. කෙසේ වුවද 2025 වර්ෂයේදී වැඩිවන විදුලි ඉල්ලීම සපුරාලීම සඳහා නව විදුලි ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ආ දෙක නොයසේ නම් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? පිළිතුර, ඉදිරි වර්ෂ සඳහා ඉහළන විදුලිල්ලුමට සරලන පරිදි විදුලි ජනනය ඉහළනංවා ගැනීම පිණිස දිගුකාලීන ජනන සැලසුමට අනුව දීර්ඝකාලීන විදුලි බලාගාර ඉදිකිරීම සහ ඔබතුමා දන්නවා 2013 සිට මේ දක්වා ප්‍රධාන බලාගාරයක් ජාතික පද්ධතියට එකතුව නැති බව, දීර්ඝකාලීන විදුලි බලාගාර ඉදිකිරීම සහ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය තුළින් ඉල්ලුම සපුරාලීමට සැලසුම් කොට තිබේ. ඒ තව විස්තරාත්මක කිව්වොත්, තාප බලාගාර, ද්‍රවීකృత ස්වභාවික වායු, ඒ කියන්නේ LNG බලාගාර ප්‍රධානව, එම් ප්‍රධාන වශයෙන් කෙරවල පිටිය 1 කියන බලාගාරය මෙගොඩ 300ක LNG බලාගාරයක්, ඒ තෝරාගත් කොන්ත්‍රාත්කරුට අභිප්‍රාය ලිපිය LOI එක ගරු කතානායකතුමනි දැනටම නිකුත් කළා තියෙනවා. නමෝ දිනකින් මම විශ්වාස කරනවා මේ මාසය ඇතුලේ සමා වෙන ලබන මාසේ ඉදිරි සති දෙක ඇතුළතදී එහි වැඩ කටයුතු ආරම්භ වෙනවායි කියලා. කෙරවල පිටිය 2 එයත් මෙගොඩ 300ක LNG බලාගාරයක්, ඒසන ඉඩම් අත්පත් කර ගැනීම සිදුවෙමින් පවතිනවා. ප්‍රසම්පාදන කටයුතු සිදුවෙමින් පවතිනවා. 2021 වසරේ මුල් මාස දෙක ඇතුළතදී ටෙන්ඩර් වල මූලික කටයුතු කරන්නටත්, ඒ වසර තුල මුල් මාස 6 තුලදී ටෙන්ඩර් ප්‍රදානය කරන්නටත්
ගරු කතානායකතුමනි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම LNG වායු බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන සැපයුම සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ මූලික කටයුතු ආරම්භ කොට තියෙනවා. මේක වර්ෂ 2024 ආරම්භයේදී වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. මම දැක්ක ගරු කතානායකතුමනි ගිය සතියේ ඉතර පොත්පතක තිබුණා ඒ කෙරවල පිටියේ ඉඳලා ඒ ට්‍රාන්ස්මිෂන් ලයින්ස් ජපානයෙන් පොරොන්දුරු පරිදි සිද්ධ වෙන්නේ නැහැ. විශාල අනතුරක් තියෙන්නේ කියලා. නමුත් මං ඉතාම වගකීමෙන් මේ සභාවට කියන්නට ඕන ඒ පළවෙනි LNG බලාගාරය සඳහා වන සම්ප්‍රේෂණ ඒ ට්‍රාන්ස්මිෂන් ලයින් එක දැනට වැඩ කටයුතු අවසන් කළ තියෙන ගරු කතානායකතුමනි. ඒ දෙවැනි එක තමයි දෙවැනි බලාගාරය සඳහා අවශ්‍ය එක තමයි ජපාන ආධාර යටතේ සිදු කිරීමට නියමිත වෙලා තිබුණේ. නමුත් ඒ සඳහා ජපානය දැන් අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන නිසා ඒ වෙනුවෙන් අපිට වෙනත් ආයෝජකෙක්ව වෙන ක්‍රමවේදයක් සොයා ගැනීමට දැන් කටයුතු කරනවා. නමුත් දෙවැනි බලාගාරයේ ටෙන්ඩර් ප්‍රදානයවත් තම සිද්ධ වෙලා නැහැ. අවම වශයෙන් අවුරුදු 3ක කාලයක් එකට ගත වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ කාල සීමාව තුළදී ආයෝජකෙක් හෝ වෙනත් ක්‍රමවේදයක් කරහා අපිට ඒ දෙවැනි බලාගාරයට අදාළ සම්ප්‍රේෂණ පද්ධතිය නිර්මාණය කරගන්න පුළුවන් කොළඹ කොටුව දක්වා කියලා. ඒ වගේම කොළඹ ආශ්‍රිත තාප බලාගාර LNG බලාගාර බවට හැරවීම මේ යටතේ දැනට LNG හඳුන්වා දුන්න දීලා ඒ යටතේ බලාගාර දෙකක් ඉදිවෙනවා විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි කොළඹවට තියෙන දැවි තෙල් ඩීසල් සහ නැප්තා වලින් විදුලි ජනනය කරන මෙගෝට් 650ක පමණ ධාරිතාවයක් කැලණ තිස්සේ සපුගස් කන්දේ කෙරවල පිටියේ තියෙන මෙගෝට් 650ක පමණ ධාරිතාවයක් LNG බලාගාර බවට පරිවර්තනය කරන්නටත් සැලසුම් කළා තියෙනවා. ඒ නිසා කියන්නේ LNG සැපේන පළවෙනි මොහොතේම ඒ පරිවර්තනයට අවශ්‍ය කටයුතු සියල්ලම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දිය රජය විසින් ලබා දෙනු ලබන ස්කන්ධ ණය මුල්‍ය පහසුකම් යටතේ රාජ ව්‍යාපාරයක් විදිහට තවත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු ණය මුල්‍ය ඩොලර් මිලියන 100ක ව්‍යාපෘතියක් යටතේ ග්‍රාමීය ප්‍රදේශවල සෝලා යන්නේ වහලවල් මත ඉදිකරන සෝලා සහ අපි අත්දා බැලීමක් විදියට ජලාස කීපයක ෆ්ලෝටිං සෝලා වෙනුවෙන් ඒ මුදල් අපි වැය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නොරොච්චෝල ගල් අඟුල බලාගාරයේ අවසාන අදියර ඒ ෆෝර්ත් ස්ටේජ් එකේ මෙගොඩ් 300ක පහුගිය පෙබරවාරි මාසේ ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම කැලණිදෙස බලාගාරයට මෙගොඩ් 100ක අලුතෙන් වායු ටර්බන් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙට අමතරව ගරු කතානායකතුමනි දැනට ක්‍රියාත්මක වෙමින් පවතින උදාහරණයක් විදිහට දැන් අවුරුදු 12කට විතර පමණ 12කට නෙමෙයි සමාන 10කට පමණ පෙරින් ආරම්භ වෙච්ච උමාඔය ව්‍යාපාරය උමාඔය ජලවිදුලි බලාගාරය එතන මෙගොඩ් 120ක් ගරු කතානායකතුමනි අපේ ගරු වාරි මාර්ග ඇමතුමා ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ තියෙනවා. අපි අනිත් පැත්තෙන් එකට බැදිහත් වෙනවා බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාසය තුලදී එය ජාතියට දායාද කරන්න. ඊට අමතරව මෙගොඩ් 35ක බ්‍රෝඩ්ලන් ජලවිදුලි ව්‍යාපෘතිය බ්‍රෝඩ්ලන් කියන්නේ ගරු කතානායකතුමනි ලක්ෂපාන පවුලේ අවසාන බලාගාරය. ඒ 90%කට වැඩිය මම ගිය සතියේ පෞද්ගලිකව නිරීක්ෂණය කරා ගිහිල්ලා ඒ අවශ්‍ය සියලු උමං ඉදිකළ අවසානයි 90%ක් පමණ අවසානයි. මේ එන වසරේ මුල් මාස 6 තුලදී එයත් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඊට අමතරව මේගොඩ් 31 මොරගොල්ල ජලවිදුලි බලාගාරය 25%කට වඩා දැන් වඩා අවසන් කරලා තියෙන්නේ. ඉලක්කගත කාලය 2023 නිම කරන්න පුළුවන් වෙයි කියලා. මෙට අමතරව සීතාවක මේගොඩ් 24ක බලාගාරයක් සඳහන් වෙලා තිබුණා කැලණිගඟේ අවසානක විදියට. නමුත් නව තත්ත්ව වාර්තාවන් යටතේ එය අධික මුදලක් වියදම් වෙන සහ පරිසරයට යම් බලපෑමක් වෙන එකක් කියලා කියන වාර්තාවෙන් නිසා වෙන් දැරණගල් ප්‍රදේශයේ අපි ඒ වෙනුවට මෙගොඩ් 25 වෙනුවට කුඩා ජලවිදුලි බලාගාර දෙකක් මෙගොඩ් 10 දෙකක් ඒ වෙනුවට ආදේශ කරන්න බලාපොරොත්තුලා තියෙනවා. මෙට අමතරව ලබන සතියේ ලබන 8 වෙනිදා ශ්‍රී ලංකාවේ පළමු සුලම්බල උද්‍යානය සංකීර්ණය. මේක 10 20 පොඩි 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 බලාගාර තිබ්බා සුලං. මේක සංකීර්ණයක් ගරු කතානායකතුමනි. දෙසැම්බර් 8 වෙනිදා ගරු අගමැතිතුමාගේ සුරතින් එක ජාතික දායක දායද වෙනවා. එතන මේකෝට 103ක්. මේ 103ට අමතරව ඒ ප්‍රදේශයේ මන්නාරම් දූපත තුලදී ඒ මෙගවට් 400 300 අතර ප්‍රමාණයක විභවයක් තිබෙන බව ඒ සියලු සමීක්ෂණ කටයුතු වලින් තහවුරු කරලා තියෙනවා. මීට අමතරව දැනට අපි අවසාන වශයෙන් මේ සියමලාණ්ඩුව ප්‍රදේශයේ එක කලින් සැසුම් කරපු එකක් මෙගවට් 100ක පළවෙනි සූර්ය බල උද්‍යානය අවශ්‍ය දැන් මේ ටෙන්ඩර් වලට අවශ්‍ය කටයුතු කරගෙන සිද්ධ වෙන බව තිබෙනවා. මේ කිසිවක් අපි අර unsolicited proposals විදිහට නෙමෙයි ඉගෙන බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව පුනරින් ප්‍රදේශයේ ඉතාම උචිත තත්ත්වයක් සුලං බලාගාර සඳහා තිබෙන බව වාර්තා කරලා තියෙනවා. ඒ ආර්ශ පූර්ව අධ්‍යයනයන් සාක්ෂිතා අධ්‍යයනයන් කරලා තියෙනවා. මේකෝට 240ක පමණ ඒ අහරහා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ආයවැය ඇතුලේ බරුකතානායකතුමනි ප්‍රධාන ව්‍යාපෘති දෙකක් අඳුනලා දුන්න එකක් තමයි ගමක තියෙන ට්‍රාන්ස්ෆෝමර්ස් ප්‍රමාණය. ට්‍රාන්ස්ෆෝමර්ස් සාමාන්‍යයෙන් තියෙන 30,000ක් විතර ගරු කතානායකතුමනි. මේ 30,000න් දැනට 7,000ක්. ඒ කියන්නේ ග්‍රිඩ් කැපැසිටි එක තියෙන 7,000ක් තෝරගෙන තියෙනවා. ඒ ට්‍රාන්ස්ෆෝමර් එකක් ආසන්නේ කිලෝවොට් 100ක කුඩා ගමේ බලාගාරයක්. පර්චස් 50ක පමණ ඉඩමක් විතරයි අවශ්‍ය වෙන්නේ. එවැනි 7,000ක් ඉදිරි අවුරුදු 3 ගමේම ආයෝජකයන් විදියට අරගෙන අර SME ව්‍යාපාර විදියට සලකලා ගමේම ආයෝජකයන් හරහා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මුලදී කිව්වා සූර්ය බල වහල මත ඉදිවෙන සූර්ය බල ව්‍යාපෘති අපි සැලසුම් කළ තුන විශේෂම දිලිඳු පවුල් ලක්ෂයක් තෝරගෙන අවුරුදු 3ක් ඇතුළතදී කිලෝවොට් 5 බැගින් ඉතාම සුළු පොලියක් යටතේ එක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ආර්ථිකය ඒ අරහා ශක්තිමත් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මීට අමතරව පළවෙනි අත්දැකීම බැලීම විදිහට කරු කතානායකතුමනි ලංකාවේ power storage කියලා කියන සංකල්පය. ලෝක ඉතාම වේගෙන් ක්‍රියාත්මක කරන සංකල්පයක්. බලාගාරයක ජල වික්ටෝරියා වැනි ජලාශයක ජලය ඊට උඩින් තියෙන ජලාශයකට පම්ප කළා. මුළු පැය 24 ඇතුළෙම pump storage කියලා හඳුන්වන්නේ තොගරස් කරනවා. ඒක දැනට ඉතාම උචිත තැනක් වික්ටෝරියා බලාගාරයට උඩින් ස්වභාවික ජලාශයක් තියෙනවා. පළවෙනි සාක්ෂ්‍යතා අධ්‍යයනය
ඒ කියපු කාරණේ කරන්න ගරු ඇමතිතුමනි වික්ටෝරියාකට උඩට තියෙන බලාගාරයකට නෙමෙයි වික්ටෝරියාගේ පල්ලහෙන් එතනින් එතර දුන්න මෙතනම ඒ වික්ටෝරියාගේ පහවස් එකත් එකම එතන අවුට්ෆ්ලෝ එකෙන් තමයි ආයෙ පම්ප් කරන්න ඕනේ. නේද දුර තියෙන බලාගාරයකට පම්ප් කරන්න බෑ. එතනම
බලාගාරයනේ මම කියන්නේ. එතන තියෙන ස්වභාවිකව එතන කියන්නේ වැවේ තැන්න කියලා. ඔබ කියන තරමයි වැවේ තැන්න කියලා. මෙතන ඒ සාක්ෂ්‍යතා අධ්‍යයනය කරු මන්ත්‍රීතුමනි කරු කතානායකතුමනි ස්ථාන දෙකක් අඳුනලා දීලා තිබුණා. පළවෙනි එක අරණායක ප්‍රදේශයේ. අරණායකට වඩා විශාල විභවයක් ඒ වික්ටෝරියා බලාගාරයේ ආශ්‍රිත තිබෙන බව ඒ අධ්‍යයනයන් තුලින් තහවුරු කරලා තියෙනවා. ඒකේ ෆ්‍රී ෆිසිබිලිටි එක කළා හමාරයි අපි ජෛක ආධාර යටතේ දෙවෙනි දේ ආරම්භ කරනවා. නමුත් ඒක හදන්නේ කොතනද කියලා කියන්නේ මේ වැදගත් වෙන්නේ සංකල්පය. මම හිතනවා අපේ රටේ තාම වැදගත් සංකල්පයක් වෙයි කියලා.
හරි. ඔබ මිස්තුති.
ගරු කතානායකතුමනි. ස්තුතිවන්ත වෙනවා. ස්තුතිවන්ත වෙනවා ගරු කතානායකතුමනි. ඉතාම සාර්ථක පිළිතුරක් ගරු දල සලහපරම් මැතිතුමා විසින් ලබා දුන්නා. මම මේ වෙලාවේදී අහන්න කැමති මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට අපි විශේෂයෙන්ම මට මතකයි 2012 වර්ෂයේ අපි පාර්ලිමේන්තුවේදී උපදේශක කාර්ක සභාවේදී මේ ජාතික විදුලි බල පද්ධතිය අනාගතයට සරලන විදිහට සකස් කර ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ සාකච්ඡාවේදී අපට කියපු කාරණේ තමයි අපේ රටේ ජාතික විදුලි බල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා නොරොක්චෝලේ තාප විදුලි බලාගාරයේ වගේම ත්‍රිකුණාමලෙත් හම්බන්තොටත් තාප විදුලලාගාර දෙකක් ඉදි කරනවා කියලා. ඉතින් ඇත්තටම මේ තත්ත්වයන් වෙනස් වෙලා අද වෙනකන් ඒක වෙලා නැහැ. ඉතින් මම විශේෂයෙන් එක පැත්තකින් යෝජනා කරනවා මේ වගේ රටේ ප්‍රධානම විෂයපතයක්. විදුලිය කියන එක අද අත්‍යවශ්‍යම සාධකේ බවට පත් වෙලා තියෙන එකේ ජාතික ප්‍රතිපත්තියක් ඇමතිවරයා මාරු වෙනකොට වෙනස් වෙන්නේ නැති, ආණ්ඩුව මාරු වෙනකොට වෙනස් වෙන්නේ නැති ජාතික ප්‍රතිපත්තියක් හැදෙනා වගේම ඒ තාප විදුලලාගාර දෙකට මොකක්ද උනේ කියලා දැනගන්න කැමති කරු ඇමතිතුමනි.
ගරු කතානායකතුමනි, එතුමා සඳහන් කරපේ ත්‍රිකුණාමලයේ සාම්පූර්වල ඒක 2016 වර්ෂයේදී මතුවෙච්ච නොයෙකුත් හේතුන් මත ඒක නතර කරන්න තීන්දුවක් අරගත්තා. අත් වශයෙන්ම ඉතාම උචිත ස්ථානයක්, මොකද හාබරක අවට ඉතාම ආසන්නයේ තියෙන ස්ථානයක්. ඒ වෙනුවෙන් සම්ප්‍රේෂණ පද්ධතියත් මට මතකයි දා නලින් මන්ත්‍රීතුමා මේ ගැන පාර්ලිමේන්තුවේ දිච්චිව නලින් මඩාර මන්ත්‍රීතුමා හබරණ දක්වා ඉදි කළ තිබුණා. නමුත් ඒක 2016 දී රාජ්‍යයන් දෙක අතර එකඟත්වයකින් ඒ කටයුත්ත නතර වෙලා තියෙනවා. නමුත් දැන් මේ වෙනකොට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උපරිමව ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අයවැය සඳහන් වෙන සිට 70ක් කියලා උපරිම වශයෙන් ලබා ගැනීමට කටයුතු කරන තත්ත්වයක් ඇතුලේ අපි ත්‍රිකුණාමලයේ ඒ භූමිය ඒක ඉන්දියාව සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයත් ඉන්දියානු විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය අතර එක සමාගමක් විදිහට තමයි ඒක සැලසුම් කරලා තිබුණේ. ඒ භූමිය තුල උන් ඉල්ලීමක් කරනවා සෝලා උද්‍යානයක්ට ලබා දෙන්නට කියලා. මේ සැලසුම ඇතුලේ මම හිතන්නේ නැහැ තවත් නොරොච්චෝලේ 4 වෙනි අදියර ක්‍රියාත්මක වෙන නිසා තවත් ගල්ලංගුරු බලාගාරයකට අවශ්‍යතාවයක් තියෙනවා. ඔව්. අනයදමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම අහන්න කැමතියි. මම අපි මේ විපක්ෂය වගේ ගොඩාක් වටේ ගිහිල්ලා අහන්නේ නැහැ, මේ කෙටියෙන් අහන්නේ අතුරු ප්‍රශ්න. දැන් නමුත් නැහැ, උත්තරේ ඉතාම සාර්ථක උත්තරයක් ලබා දුන්නේ ඇමතුමා. ඉතාම පැහැදිලිව ඒක සඳහන් කරා. ගරු ඇමතුමනි, අපි විශේෂයෙන්ම මේ අනිකුත් ඒ කියන්නේ සූර්ය බලය සුළං ඇතුළු ඒ සියලුම දේවල් පාවිච්චි කරලා 10%කට වගේ අඩු ප්‍රතිශතයක් තමයි ජාතික විදුලල් පද්ධතියට එකතු කරගන්නේ. අපි දන්නවා ගොඩක් රටවල් මේ වෙනකොට සූර්ය කෝෂ එහෙම නැත්නම් සෝලා පැනල් ඒ පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපිටත් වඩා අවුරශ්මිය අඩු රටවල් පවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම අහන්නේ මේ වෙනකොට ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා, ඒ සඳහා උනන්දුව දක්වන විශාල පිරිසක් ඉන්නවා. අපි රටක් හැටියට සෝලා පැනල් නැත්නම් ඒ සූර්ය බලශක්තිය පිළිබඳව ඉතාම ප්‍රාථමික ස්ථානයක ඉන්නේ කියලා මම යෝජනා කරන්න කැමතියි. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළා. අපි ඉතාම සතුටු වෙනවා මන්නාරම ඒ සුළං විදුලිය පද්ධතිය ඒ කලාපයක් හැටියට ඉතාම සාර්ථක කිරීම පිළිබඳව මේ පිළිබඳව මේ ආයෝජකයන් සහ අනිකුත් අයට නෛතික ගැල්ලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා සහ තාක්ෂණික වශයෙන් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රධානම විෂයපතයක් නිසා මම ඔබතුමයන් අහන්න කැමති 10%කටත් වඩා අඩු මට්ටමක තියෙන මේ தત્ත්වය. මොකද අපි දන්නවා පෞද්ගලික අංශයෙන් විශාල වශයෙන් විදුලිය ලබා ගන්න සිද්ධ වෙන අවස්ථාවල විදුලිවල මණ්ඩලයේ ගොඩක් පාඩු ලබන අවස්ථාවන් වලට පත් වෙන. ඒ නිසා මේ කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වනවාද, ඒ පිළිබඳ වැඩපිළිවෙළක් තියෙනවද කියලා කෙටියෙන් දැනගන්න කැමති කරමු. ඔරුක තනායතුමනි, ගරු මන්ත්‍රීතුමා සම්පූර්ණ ඇත්තක් කියන්නේ උදාහරණයක් විදිහට 2017 සූර්ය වහලවල් මත ඉදුවෙන සූර්ය බලය වෙනුවෙන් මෙගෝට් 60ක 2018 මෙගෝට් 90ක අදවසේ ඉතාලම පැරණි දේවල් පහ හිර වෙලා තියෙනවා. ආයතන 18ක අවසරය ගන්නට ඕන මේ එක දෙයක් වෙනුවෙන්. සුනිත් බල අධිකාරියේ ඒ සියල්ල කටයුතු කරාට ආයතන 18ක අවසර ගන්න අවශ්‍යලා තියෙනවා. කරකතන ඉතින් ඒකේ නොඑක් බාධාවන් තියෙනවා. සමහර වෙන්දේසි කරනවා, වෙන්දේසි කළා දෙනවා. ඊට පස්සේ තමයි ඉඩම හොයාගෙන යන්නේ. ඒ අවිධිමත් ක්‍රමවේද රාශියක් තියෙනවා. අපි ඊයේ අපේ උපදේශක කාර්ක සභාවෙදිත් මේ ගැන සාකච්ඡා කරා. ඒ නිසා අපි නිශ්චිත ක්‍රමවේදයක් පහසුවෙන් මේක ඒ තරම් ප්‍රමාද කරන්න බෑ. පහසුවෙන් ලබා ගැනීම සඳහා අවශ්‍ය මේ කඩිනම් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. දැනටමත් ඒ ප්‍රමාද වෙච්ච 150ක් මෙගවෝට් සූර්ය බලාගාරවලින් දැනට මෙගවෝට් 65ක පමණ ප්‍රශ්න අපි මේ පහුගිය මාස දෙක ඇතුළතදී විසඳලා තියෙනවා ගරු කතානායකතුමනි.
හරි, බොහොම ස්තුතියි. රටේ වැදගත් ප්‍රශ්නයක් වැදගත් විදිහට සාකච්ඡා වුණේ ඉන්සය කාලය දුන්නේ. ඔව්, ලක්ෂණ කිරි
දී පහටක වෙලාව දික් කරන්න කියලා
මම හරි ඒක අපි හැමදාම කරා මේ ටික
හැමදාම කරනවා. thank you.
හරි හරි අවශ්‍ය නැහැ කරමු. ඔව් හර්ෂදී සිල්ලමන්ට
ඒක තත් නෙවෙයි. දැන් ගරු ඇමතුමා ප්‍රශ්නෙට උත්තර දෙනකොට බොහොම ලස්සන්ට යමක් වැහැව්වා වාගේ තේරුණා. මට එතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්න දුන්නොත් මොකද එතුමා ප්‍රශ්න දෙකයි ඇහුවේ. ඒක අහන්න ඉඩ දෙනවා නම් මම අහන්න කැමතියි. වැදගත් ප්‍රශ්නයක්. ගරු ඇමතුමා මේ 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 ඉරිදා Sunday Times පුවත්පතේ තියෙනවා LNG 300 මෙගාවොට් එක LOI එකක් අත්සන් කරනවා කියලා ඔබතුමා කිව්වා එන සතියේ අව සති දෙකකින්. හැබැයි ඒක කියනවා කලින් කැබිනට් පේපර් එකේ තිබ්බා කියලා PUCSL එකේ නියාමන සභාපතිගේ අප්‍රූවල් එකයි නීතිපතිවරයාගේ අප්‍රූවල් එකයි අවශ්‍යයි කියලා. හැබැයි දැන් දෙවැනි කැබිනට් පේපර් එකක් දාලායි කියලා පත්‍රයේ තියෙනවා ඒ අප්‍රූවල් කිසිදයක් අවශ්‍ය නැහැ. මේක ඉස්සරහට කරගෙන යනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අර ටෙන්ඩර් එක වැහුවයින් පස්සේ බොහෝ දේවල් වෙනස් කරලා තියෙනවා. ඒ නිසා මෙටීරියල් ඩිෆරන්ස් එකක් එනවා කියලා කොස්ටින් වල. ඔබතුමා ඒ ඒ ඒ ඒක පිළිබඳව කෙටි අදහස් දැක්වීමක් දෙනවා නම් ගරු කරනවා.
ඔව් ගරු කතානායකතුමනි අපේ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු කාර්යයට අදාළව කැබිනට් තීන්දුව අරගෙන තියෙන්නේ දැන් PUCSL එකේ අනුමැති අපේක්ෂාවෙන් ඉන්නේ. එහෙම නැත්නම් ඒ සම්බන්ධව දැනටමත් අපිට ඒ කටයුතු ආරම්භ කරන්න තිබුණා. ඒක විදුලි බල පනත ඇතුලේ PUCSL අනුමැති අවශ්‍ය බව ඔබතුමාත් දන්නවා මමත් දන්නවා රටත් දන්නවා. ඒ නිසා ඒ අනුමැතිය නැතුව මේ මේ මේක ආරම්භ කරනවා කියලා කියන එක නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ තීරණය කරේ බරපතල අර්බුදකාරී තත්ත්වයක්. ඔබතුමා දන්නවා ඉතා පැහැදිලිවම හදිසි තත්ත්වයන් යටතේ කියලා විදුලි මිලදී ගැනීමට වැඩිය මේක අපි ඉන්නේ අර්බුදයක ගරු මන්ත්‍රීතුමා. අපි කවුද විත්තිකාරය කියන නෙමෙයි වැදගත් වෙන්නේ. රටක් විදියට අපි බලශක්ති අර්බුදයක ඉන්නවා. ඒදා ඉතාම කඩිනමින් ප්‍රධාන බලාගාරයක් අර බේස් ලෝඩ් එකක් අවශ්‍යතාවයේ තියෙනවා. අපි දත් මේ පාර්ලිමේන්තු සාකච්ඡා කරා. ඒ නිසා ඒක නීතිය කනපිට ගහලා හරවලා ඒ මේ නීතිය උඩින් යන කාරණාවක් නෙමෙයි. දැනටත් PUCSL එකට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක විසින් මේ දැනට මේ 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 ඒ අභි ආයතන කළා තුන ඊට අමතරව මේ විදුලි බල මණ්ඩලය විසින් ඉතා පැහැදිලිව අපට සහතික කළා කලමනාක මේ ජෙනරල් මැනේජර් කරුණාන්ත මැතිතුමා විසින් සහතික කළා. ඒ පිළිබඳව ඔවුන්ගේ වගකීම් අරගෙන තියෙනවා කිසිදු ආකාරයකින් කොන්දේසියක් යටතේ ඒ පළවෙනි ටෙන්ඩරේ ලබා දීමේදී ඒ දුන් මිල මොනම ආකාරකින්වත් වෙනස් කළ නොහැකි බව මේ කැබිනට් තීන්දුව තා පැහැදිලිව අවධාරණය කළා තියෙනවා.
හරි බොහොම ස්තුතියි තුෂාර ඉන්ද්‍රනිල් නමරසේනවන්තීතුමා කම් කරුවේ මතුමාගේ ඇසීමට.
ගල් කතා නායකතුමනි කරු තුෂාර ඉන්ද්‍රනිල් නමරසේන මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ දැඩි මූල්‍ය අර්බුද ලක්වි තිබෙන බවත් ඔබතුමා දන්නේද? ඔව්. COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා පිටත් වී යෑමේ අවහිරතාව මත කාර්යාංශයේ ආදායම ශීඝ්‍රයෙන් පහත වැටීම මෙම මූල්‍ය අර්බුදයට ප්‍රබලව බලපා ඇත. එසේම කාර්යාංශ පනතේ 51 වැනි වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව ශ්‍රමිකයන් විදේශගත වීමේදී අය කරන රුපියල් 17,000ක 500ක ව්‍යාපාරික ගාස්තුව එහි ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත. තවද කාර්යාංශයේ විසින් ස්ථාවර තැන්පත්වල ආයෝජනය කිරීමෙන් උපයාගත් පොලී ආදායමේ පොලී අනුපාතය 12% සිට 5.6 තරම් අඩු මට්ටමකට පහත වැටීම හේතුවෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් අහිමිවීම තුළ මෙම අර්බුදය තව දුරටත් තීව්‍ර වීමට බලපා ඇත. එසේම ඒජන්ට් කොමිෂන් වශයෙන් අපිට ලැබෙන මුදල් 2018 282,000 2019 240,000 2020 ලැබිලා තියෙන million 20ක් පමණයි මන්ත්‍රීතුමා. එසේ වුවද අනර්ථකාරී වියදම් කපා හැරීම කුලී පදනමින් එන ඇති ගොඩනැගිලි සඳහා ගෙවන කුලී මුදල් අඩුකර ගැනීමට පියවර ගැනීම මෙන්ම වෙනත් විකල්ප ස්ථානයන් වෙත අදාළ කාර්යාල හා පුහුණු මධ්‍යස්ථාන විතැන් කිරීම මගින් වියදම් කළමනාකරණය කිරීම සහ සැපයුම්කරුවන් වෙත ගිවීම සිදු කිරීමේදී දැඩි මූල්‍ය පාලනයකට අනුගතව එම වියදම් පියවා ගැනීම යන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් මෙම තත්ත්වය තවදුරටත් පාලනය කරගමින් පවතී. එසේම අරමුදල් රැස්කර ගැනීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් අරගෙන ඇත. මන්ත්‍රීතුමනි උදාහරණයක් වශයෙන් අපේ බ්‍යුරෝ එකේ ආදායම ගත්තොත් එහෙම 2015 million 3,432 2016 3,774 2017 3,692 2015 හාරදස් ආර්සිය හැත්තයි කයි මිලියන නමු දෙදස් දහනමේදී හාරදස් තිසි දහටයි දැම් මේ වර්ශයේදී එක්දස් දෙසිය තුනයි මේ වනක ට පේනවා ඇති බොතුමාට මුණ ආකාරකින් අපේ සෑම ආදායම් ප්‍රහෝගයකින්ම ලැබෙන ආදායම් අඩු වෙලා තියෙනවා. මේ නිසා අපිට මේ පඩිනඩි ගෙවා ගැනීම සඳහා මේ කියන ක්‍රමවේදයන් අනුව යම් යම් කටයුතු කරත් අපිට ඒක ප්‍රමාණවත් වුණේ නෑ. ඒ අනුව අපිට සිදු වුණා අකමැත්තෙන් හරි දැනට ස්ථිර තැන්පත් වල තියෙන බිලියන 10 මිලියන 894ක ස්ථාවර තැන්පත් අරගෙන මේ පඩිනඩි ගෙවන්න සේවකයට කිසිම සේවකයකට පඩිනඩි ගෙවීමක් නොකර නෑ. ඒ වගේම ඔබතුමා අහලා තියෙනවා මේ හේතුවෙන් සේක වැටුප් දෙවියෝ පවා දුෂ්කර වී ඇති බවත් දන්නේද? පවත්නා තත්ත්වයේ කලබනාකරණය කර ගනිමින් මේ දක්වා නියමිත දිනට සේවක වැටුප් ගෙවා ඇත. ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ මේ වන විට සේවින තුරු සේවක සංඛ්‍යාව කුපමණද? ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව 1173යි. එම සේවකයන්ට අඩවැටුප් සමග මාස 3ක නිවාඩු ලබා දීම තීරණය කර තිබේද? COVID-19 ගෝලීය වසංගතයේ හේතුවෙන් මේ වන විට විදේශ රැකියා ක්ෂේත්‍රයේ පසුබෑමකට ලක් වී ඇති බවින් හා දැනට දිවයින තුළ තැනින් තැන COVID වසංගතයේ නැවත පැතිරීමට ඇති ප්‍රස්ථා හේතුවෙන් ගමනාගමනයේදී පැනවී ඇති සීමාවල් නලාදී කරුණු සැලකිල්ලට ගනිමින් අඩවැටුප් ලබා ගැනීමට කැමති අයට විතරයි. ඕන කෙනෙකුට අකමැති නම් අවශ්‍ය නැහැ. කාලීන ධාරීන් පිළිබඳව දැනට විමසීමක් කරලා තියෙනවා. ඒ යෝජනාවට කැමැත්ත පළ කරන නිධාරීන්ගේ අදහස් වලට ගරු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඒ නිසා කාට හරි බලෙන් අපි මේ අඩවැටුපක් දීලා සේවයෙන් අතර කරන්න යන්නේ නැහැ. කොහොම හරි අපි කලමනාකරණය කළා මේ වැඩ කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ මූල්‍ය අර්බුද කලමනාකරණය කිරීම මෙන් අංක 43 ඇලීගත් 2020 2028 18 දී නැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අදාළව ආමප ඇලීගත් 20 ඇලීගත් 1190 ඇලීගත් 307 ඇලීගත් 0.2 හා 2028 20 දී ලබා ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනර්ථකාරී වියදම් කපා හැරීම හා වියදම් කලමනාකරණය කර ගැනීම නැවත දැනුම් දෙනතුරු කාර්යාංශයේ කිසිදු තනතුර නව බඳවා ගැනීම සිදු නොකිරීමට වග බලා ගැනීම වියදම් කලමනාකරණය කිරීමේ පියවරක් ලෙස දැනට විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ විසින් විදේශ සේවා දූත මණ්ඩල සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි මට්ටමකට කාර්ය මණ්ඩල සීමා කර අතිරික්ත කාර්ය මණ්ඩල නැවත දිවයිනට ගෙන්වා ගැනීම සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැත් වූ සාකච්ඡාවේදී එකඟ වූ පරිදි තෝරාගත් වැඩ කොටස් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනිකුත් කාර්ය මණ්ඩල විසින් ඉටු කර ගැනීම ඔබතුමා දන්නවා මන්ත්‍රීතුමා අපේ වැය ශීර්ෂවල අඩි වල වැඩිම මුදලක් යන්නේ මේ විදේශ අපේ තානාපති කාර්යාලවල රඳවා තිබෙන මේ නිලධාරීන් 121 දෙනා සඳහා වර්ෂයකට රුපියල් මිලියන 930ක් යනවා. ඒක විශාල වැය බරක්. ඉතින් මේ අවස්ථාවේදී අපි තීරණය කළා විශේෂයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරීන් යම් ප්‍රමාණයකුත් ඉන්නවා මේ විදේශ තානාපති කාර්යාල තුල. ඒ වගේ විදේශ තානාපති කාර්යාල තුල ඉන්න කාර්ය මණ්ඩලවල මේ අපි මූල්‍ය අර්බුදයට පැමිණලා තියෙන අවස්ථාවේදී ඔවුන්ගේ සහාය අරගෙන විදේශ කටයුතු ඇමතුමා විශාල සහයෝගයක් අපිට ලබා දුන්නා. ඒ අනුව ඔවුන් සමගත් සාකච්ඡා කළා ඒ වැඩ කටයුතු තාවකාලිකව කරගෙන යාමේ වගකීම ඔවුන්ට පවරලා දීලා අපේ වැය බර අඩු කරගෙන තිබෙනවා. එසේම කාර්යංශයේ මගින් කුලියට ලබාගත් ගොඩනැගිලි පවත්වාගෙන ලබන තෝරාගත් ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන කාර්යාලය රජයේ ගොඩනැගිලිවලට හෝ අඩු වියදම් විකල්ප ස්ථානයට ගෙන යාම කාර්යාංශයේ සතු ගොඩනැගිලි හා දේපළ ප්‍රශස්ත ලෙස උපයෝගී කර ගැනීම තුළින් අතිරේක ආදායම් උපයා ගැනීමට කටයුතු කිරීම කාර්යාංශයේ සේවක වැටුප් හා අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගෙවීම් කිරීම සහතික කර ගනිමින් සෙසු වියදම් අවම කර ගැනීම. ඒ වගේම මේ කොවිඩ් වසංගතය පැවති අත අපි විශේෂයෙන්ම ජපානය ඒ වගේම ඊශ්‍රායලය සහ කොරියාව වැනි රටවල් සමග දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරලා මේ තත්ත්වයේ යටතේ යම් ප්‍රමාණයක් ශ්‍රමිකයන් ඒ රටවල් වලට යැවීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. විශේෂයෙන්ම කොරියාවේ දැන්ට සිටින අපේ ශ්‍රමිකයන් 1400ක් පමණ දෙනාගේ කාලය අවසන් වෙලා තියෙනවා. කොරියාවේ නීති රීති අනුව ඔවුන් ගෙන්වාගත් උපමණයි අපිට නැවත ශ්‍රමිකයන් යවන්න පුළුවන් වන්නේ. ඒ නිසා ඒ සඳහා අපි විශේෂ ගුවන් යානා කීපයක් සකස් කරලා තිබුණා. නමුත් කොවිඩ් දෙවන රැල්ල ආපු නිසා අපිට ඒ යම් ප්‍රමාදයක් වුණත් දැන් ඒ කටයුතු කරගෙන යනවා. එහෙන් ගේන එන වගේම ආපු යන ගුවන් ගමන් වලදී 90ක් පමණ දිනක් කොරියාවට හැම ගුවන් යානයකම යවනවා. ඒ වගේම ජපානයේ සමග සාකච්ඡා කරලා උහලා තිබුණු වීසා සෙන්ටර් එක අරලා තියෙනවා. ඉතින් ඒ නිසා ජපානයටත් මේ අතරතුර ශ්‍රමිකයන් යැවීමේ වැඩපිළිවෙල ගෙනියනවා. ඒ ක්‍රමවේදය ශක්තිමත් කරොත් අපිට මේ අපේ තියෙන ෆික්ස් ඩිපොසිට් ප්‍රමාණය මම ඇමතිවරයා වශයෙන් කැමති නෑ ඒ තියෙන ස්ථාවර තැන්පත් ඒ ආයතනයේ අනාගත අභිවෘද්ධිය සඳහා පවත්වාගෙන යා යුතුයි. හැකිතරම් ඒ ප්‍රමාණය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් අනවශ්‍ය වියහියදන් කපා හරිමින් වියදන් කළමනාකරණය කිරීම තුළින් ඒ වගේම මේ කාර්යාංශයේ කිසිම සේවකයෙකුගේ රැකියා අවස්ථා අහිමි නොකරමින් ගෙන යාමට තමයි අපේ බලාපොරොත්තු.
බොහොම ස්තුතියි ඇමතුමනි. දැන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පිළිබඳව දැන් දිගින් දිගටම මටත් කතා කරා. දැන් බකමූණ පදිංචි එච්.ඒ. ලලිතා කියලා මහත්මයකට තමන්ගේ හාම්පුතාගෙන් ලක්ෂ 20 ගානක මුදලක් ලැබිලා තියෙනවා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හරහා. දැන් මාස ගානක ඉඳලා ඒ වගේ තව 10-15 දෙනෙක් ඉන්නවා. ඒ අයට ඒ පිටින් හම්බෙච්ච මුදල් ටිකවත් තාම ලැබිලා නැහැ. ලබන සතිය දෙන්නම් වගේ කියමින් ඒ අයව රස්තිය අතු කරනවා. දැන් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් රට විරුවන් හැටියට විශාල වටිනාකමක් තමුන්නාන්සේලා දුන්නා විදේශ රැකියා වල නියුක්ත වෙච්ච අයට පහුගිය කාල පරිච්ඡේදය තුළ රටවිරුවන් බොහොම ඉතාමත්ම ඉහලින් සැලකුවා. ඔබතුමාලා ගාව සංගණනයක් සංඛ්‍යාලේඛනයක් තියෙනවද විදේශ ගත වෙලා ඉන්න මේ වෙනකොට කෝවිඩ් ආසාදනය නිසා මියගිය අපේ ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ඔබතුමාලා ගාව සංඛ්‍යාලේඛනයක් දත්තයක් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
වැනි දත්තයක් තියෙනවා. මම අද ඉගෙනත් නැහැ. නමුත් ඔබතුමාට එකම ලැබෙන්න සලස්සන්න. ඉවෙනි අත්‍යන් තියෙනවා කාර්යාංශය. අද මේක ප්‍රශ්නේ ඔබතුමා අහලා නැහනේ. මම ඉගෙනගන්න. නමුත් ඒක ඔබතුමාට ලබා දෙන්න පුළුවන්.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න දැන් තානාපති කාර්යාලවල පවා ලොකු ආන්දෝලනයක් තියෙනවා රජයක් විසින් ඒ තානාපති කාර්යාල පවත්වාගෙන යාම සහ අපේ ඒ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පහසුකම් සැපයීමට අවශ්‍ය වෙන මූල්‍ය ශක්තිය රජය මගින් ඒවට යොමු කරන්නේ නැහැ කියන එක. එතකොට මම ඔබතුමායෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ දැන් රටවිරුවන් බොහොම උද්දාමයෙන් ගෙන්නගත්ත කාල අපි දැක්කා. බොහොම රටවිරුවන් අපේ රටට අර පහුගිය මැතිවරණවලදී එහෙම බොහොම උද්දාමයෙන් ආවා. තමුන්නාන්සල බොහොම සාදරයෙන් පිළිගත්තා. දැන් මම අහන්නේ ඔබතුමාගෙන් දැන් තමන්ට අවශ්‍ය වෙන අය විශේෂයෙන් සමහර ඥාතීන් විශේෂ පුද්ගලයින් විවිධ අය ගෙන්න ගන්න අවශ්‍ය නම් ගුවන් යානා මෙහි ඉඳලා යවලම ගෙන්න ගන්න අවස්ථා මේ වෙනකොට අපි දකිනවා. එතකොට තමන්ගේ සමීපතමයින් හෝ තමන්ගේ ඥාතීන් ඒ විශේෂ පුද්ගලයින් ගෙන්න ගන්න මේ ආණ්ඩුව දක්වන උනන්දු මේ අපි රටවිරුවන් හැටියට විදේශයන් වල සේවය කරන මේ අය ගෙන්නා ගැනීම සඳහා රජය සතුව මොකක්ද තියෙන වැඩපිළිවෙල කියන එක මම අහන්නේ.
අන්තිතුමනි මේ පිළිබඳව හේෂා විතානගේ මන්ත්‍රීතුමත් චමින්ද විජේසිරි මන්ත්‍රීතුමත් මීට පෙර ප්‍රශ්න දෙකක් ඇහුවා. මං ඉතාම සවිස්තරාත්මක විස්තරයක් ඒ ප්‍රශ්න දෙකේදී මං දීලා තියෙනවා. විශේෂයෙන්ම එහෙම මේ එක එක්කෙනා ගෙන්න ගන්න ප්ලේන් එකක් යවන්න අපිට පුළුවන්කම හුත් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. ඔබතුමා දන්නවා අපි ප්ලේන් එකක් යවුවා කියලා ප්ලේන් ගොඩ බස්සන්නත් බෑ, මෙහෙට ගේන්නත් බෑ ප්ලේන්. මොකද මේ සඳහා කොවිඩ් 19 වසංගතයට අදාළව අපේ කාර්ය සාධක බලකායක් තියෙනවා. මේ මේ බලපෑය මගින් යම් යම් නිර්ණායක ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ වගේම ඒ රටවල් වලත් මීට අදාළ නිර්ණායක තියෙනවා. ඉතින් ඒ නිර්ණායක අනුව නිරෝධායනය වීම මේ වගේ ප්‍රශ්න තියෙනවා. ප්ලේන් යවුවා කියලා එහෙම ප්ලේන් ගේන්න බෑ. මොකද එයා ස්පේස් එක පිළිබඳව යම් යම් ප්‍රශ්න තියෙනවා. ඒ වට අවසර ගත යුතුයි. ඉතින් ඒ අනුව දැනට 43,000ක් පමණ වන විදේශීය ශ්‍රමිකයන් සහ අපේ ලංකාවේ ගිහිලා ඉන්න අය ලංකාවට ඒමට කැපත පළ කරලා තියෙනවා. එයින් පොඩක් එයින් 13,000ක් දැනට ලංකාවට ගෙනල්ලා තිනවා. 19,000ක් ගෙනල්ලා තිනවා. දැන් හැමදාම දවසක 300ක් විතර ගාණ ගේනවා. ඊට වඩා ප්‍රමාණයක් ගෙනල්ලා ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීම සහ සෞඛ්‍ය රෙගුලාසි අනුව නිකම්ම ගෙනල්ලා අපිට මෙහෙට අතාරින්න පුළුවන් කමක් නැහැ. අපේ එයාපෝට් වල කිසිම එයාපෝට් එකකින් එහෙන් පිට වෙන තැනක් හරිසයි මෙහෙ එන තැන් වල හරි ඒ සඳහා දහස් ගාණක් එක සැරේ ගේන්න පුළුවන් කමක් නැහැ. ප්‍රායෝගිකව ගේන්න පුළුවන් වැඩිම ප්‍රමාණය ගෙනල්ලා
තියෙනවා. ඔව් මන්ටම පැහැදිලි කිරීම අහගන්න.
පැහැදිලි කර ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේ දැන් ඔය කොවිඩ් මර්ධන බලකායේ තියෙන ප්‍රමිතීන් දැන් තමුන්නාන්සලාට අවශ්‍ය වෙන ඒ කණ්ඩායම් විවිධ කණ්ඩායම් සමීපතමින් ගෙන්නනකොට ඒ ප්‍රමිතීන් නැහැ. එතකොට දැන් මේ අපේ රටවිරුවන් ගෙන්නනකොට තමයි මේ ප්‍රමිතීන් බලපාන්නේ.
තමුන්නාන්සේ කියන ස්ටේට්මන්ට් එක ප්‍රකාශය පමණයිනේ. එහෙමනම් ඒක පදනම් කරගෙන කොවිඩ් බලකාය අයිති අපේ ඇමතිතුමියගෙන් ප්‍රශ්නයක් අහන්න ස්පෙසිෆික් ක්වෙස්චන් එකක් අහන්න. මේක මොකද මේක
චන්දිම විරක් කොඩි මන්තුම
අහනවා ගරු
උත්තර දෙනවා. ගරු චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා අහලා තියෙන ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නය ගාල්ල බෙලිගා හන්දියේ ඉදිකරමින් පවතින නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදුවන බව එතුමා දන්නේද? අදාළ ව්‍යාපෘතිය 2014 ජනවාරි 20 දින ආරම්භ කොට 40% වගේ වැඩ සම්පූර්ණ කරමින් තිබියදී 2019 3 මාසේ 31 වෙනිදා එවකට පැවති රජය විසින් ව්‍යාපෘතිය නතර කරලා තියෙනවා. ඉන්පසුව වර්තමාන රජයේ බලයට පත්වීමෙන් පසුව 2020 ජනවාරි මාස 8 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ව්‍යාපෘතිය නැවත ආරම්භ කොට ව්‍යාපෘතිය කරගෙන යන ලබනවා. ඒ අනුව වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය එම අධිකරණ සංකීර්ණ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවරගෙන තිබේද? අරු මන්ත්‍රීතුමනි, අපි ගිය සතියේ ඔබතුමා මාව මේ ලම්ුණ ගැසිලා ප්‍රකාශ කරාට පස්සේ ඒ අදාළ අංශය කැඳවලා මේක ඉක්මන් කිරීම සඳහා කඩිනම් කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරන්නයි කියලා මම ඉල්ලා සිටියා. ඒගොල්ලන්ට නියෝගයකුත් දුන්නා. ඒ සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට පවතීද? ඔව්, පවතිනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපුරා ගන්න මූලාශ්‍ර කවරේද කියලා අහලා තියෙනවා. වර්ෂයේ අයවැය ප්‍රතිපාදන මගින් සපුරා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම ඒ සම්බන්ධයෙන් ඒ නිලධාරීන් එක්ක සාකච්ඡා කරාම මට ලැබුණු පිළිතුර එම ව්‍යාපෘති ඉදිකිරීමේ කටයුතු ඉක්මන් කිරීම සඳහා මම අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ අවසානයේදී මේක ඉදිකරලා අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අධිකරණ අලුතින් යෑම සඳහා සහ නීතිඥ ප්‍රජාවගේ සහ මා ජනතාවගේ ප්‍රයෝජනය සඳහා.
අනායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ ගැන අවධානය යොමු කිරීම ගැන ගරු අගමැතිතුමාගෙන් මම කරපු ඉල්ලීමට 2014 වර්ෂයේ මුදල් වෙන් කළා වැඩ ආරම්භ කරා. අපේ හකිම ඇමතුමත් ඉන්නවා, එදා අධිකරණ ඇමතිවරයා හැටියට කටයුතු කරපු. හැබැයි 2019 නෙමෙයි, ඊට කලින් පහුගිය ආණ්ඩුව මේකේ වැඩ නැවැත්තුවේ. වැඩ නවත්තලා
වැඩ ආරම්භ කරන්නේ නැතුවම තිබුණා. නැවත වැඩ ආරම්භ කිරීම සම්බන්ධව නිමල් සිරිපාල් සිල්ව ඇමතුමා ඉන්න කාලේ අපි සාකච්ඡාවක් තියලා ඒ වැඩ ආරම්භ කිරීමට උපදෙස් දුන්නා. මම එදා තීන්දුව කරා 2014 වර්ෂයේම උපදේශක කාරක සභාවේ තීරණයකට අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න අල්ලපු ඉඩම. මොකද නීතිඥ සංකීර්ණය හැදෙනකොට නීතිඥ වරුන්ට කාර්යාල සහ වාහන පාකින් පහසුකම් සඳහා ස්ථානයක් නැති නිසා අල්ලපු ඉඩම අත්පත් කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න. අකිම ඇමතුමාට මතක ඇති එදා උපදේශක කාරක සභාවේ 2014 වර්ෂයේ තීරණය කරා කැබිනට් පත්‍රිකාව දාන්න. නමුත් ඒක දැම්මේ නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා ඒ කැබිනට් පත්‍රිකාව කඩිනම් කළා අල්ලපු ඉඩම අත්පත් කරගෙන අක්කර දෙකහමාරකට ආසන්න මේ භූමියටම අල්ලලා තියෙන්නේ අවශ්‍ය කරන වාහන නැවැත්වීම නෑ පෞද්ගලික කීප දෙනෙක් අයිති නමුත් කිසිම ඉදිකිරීමක් කළා නැහැ. ඒ නිසා මේ ඉඩම යම් විදියකින් බ්ලොක් අවුට් කරවොතින් මට ආරංචියක් තියෙනවා දැනගන්න මේ ඉඩම පෞද්ගලිකව විකිණීමට උත්සාහයක් දරනවා කියලා. මේ ඉඩම විකුණනොතින් එහෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුත්තේ ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් කඩිනමින් කටයුතු කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. මොකද ඔබ දන්නවා ගාල්ල ජනතාවට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අධිකරණය දැන් තැන් තැන්වල තියෙන්නේ. ඒ වගේම කොටුව කියන්නේ සංචාරක කර්මාන්තය වේගෙන් විශාල ලෙස දියුණු කරන්න දායකත්වයක් දෙන්න පුළුවන් තැනක්. ඊයේත් රුපියල් මිලියන 330ක් වෙන් කළා තැපැල් කාර්යාල භූමිය ප්‍රතිසංස්කරණය ආරම්භ කරා. ඉතින් මේ කොටුවේ තියෙන උසාවිය කඩිනමෙන් එළියට ගෙනිච්චොතින් නීතිඥයන්ට සේවාදායකයන්ට අධිකරණ විනිසුරුවන්ට පමණක් නෙමෙයි රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සංචාර කර්මාන්තය තුළින් ලබා දෙන්න පුළුවන් නිසා ඒ වෙනුවෙන් කඩිනමෙන් මේ කටයුත්ත කරන්න කියන එක ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒක කරන්න හැකියාවක් තියෙනවද කියන එක තමයි මගේ අතුරු ප්‍රශ්නේ.
මම මේ පිළිබඳව සලකා බලන්න නීතිමය ප්‍රතිපාදන කොහොමද කියන එක අපිට පවර ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඉඩම් අමාත්‍යංශය හරහා තමයි මේ පවරා ගැනීම සිදු කරන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම මම මේ පිළිබඳව නිලධාරීන් කැඳවලා සාකච්ඡා කරලා බලලා උත්සාහ කරලා බලන්න.
අදින්න ඒ සඳහා අවශ්‍ය කරන පියවර ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීන්දුවක් අරගෙන ගාල්ල ප්‍රාදේශීය ලේකම්වරියට උපදෙස් ලබා දීලා තිනවා ඒ අවශ්‍ය කරන සෙක්ෂන් 2 එක ගහන්න. නමුත් අධිකරණ අමාත්‍යංශයෙන් ඒ අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතියක් අවශ්‍යයි. මොකද භාණ්ඩාගාරයෙන් ඒ සඳහා මුදල් වෙන් කරගන්න. ඒ සඳහා කටයුත්ත සිදු වෙලා නැති හින්දා තමයි මන්දගාමි වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙනුත් අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා.
හරි, බොහොම ස්තුතියි.
අදතුමා ඔබතුමාගේ යෝජනාවත් එක්ක අපිට ලිඛිතව ලබා දෙන්න පුළුවන් නම් මම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න
උත්සාහ කරනවා. හරි, දේවන වටේ මුජිබ රහමුන් මන්ත්‍රීතුමා.
හරි,
තුරුකතානායකතුමනි ගැසීමට.
ගරු කතානායකතුමනි
සභාගතව
පළවෙනි ප්‍රශ්නයට පිළිතුර
සභාගත කරන්න. දේවන වටේ යන්න.
සභාගත කරන්න.
සභාගත කරන්න. දේවන වටේ යන්න.